ඊළඟට ගරු ප්‍රේමනාත් දොළුවත්ත මැතිතුමා විනාඩි 12ක් කාලයක් තියෙනවා.
සුතිහි සභාපතිතුමනි, මම හිතන්නේ අද දිනේ ඉතාමත් වැදගත් 52ක් මේ පාර්ලිමේන්තුව තුළ සම්මත වෙනවා. පාර්ලිමේන්තුවේ කාර්යභාරය 50 සම්මත කිරීම, 50 වෙනස් කිරීම කියන මේ කාර්යයන් සියල්ලම බැලුවාම එහි අපි වෙන්දට අපි දකින මේ පහුගිය කාලේ අපිට කතා කරන පාර්ලිමේන්තුව බොහොම සුළුවෙන් තකන හැමදාම කියනවා විවේචන එල්ල කරන අයට සමහරවල් පාර්ලිමේන්තුවේ ගහමරා ගැනීම, නොයෙකුත් වචන ගැන කතා කරන මාධ්‍යවේදී. නමුත් මේ පාර්ලිමේන්තුව තුළ සිද්ධ වෙන වැදගත් කාර්යවලියක් තමයි මේ නීති 50 සංශෝධනය වීම. මම හිතන්නේ අද දිනේ එවැනි 52ක් තමයි සංශෝධනය වෙන්නේ, විශේෂයෙන්ම ගුවන් ප්‍රවාහන පනත, අනිත් එක උදාරපන පනත. දැන් මේ ගුවන් ප්‍රවාහන පනත ගැන කතා කරන මේ රටේ පවතින ආර්ථිකය සම්බන්ධයෙන් අපිට අද තියෙන තත්ත්වයත් එක්ක බැලුවාම එවැනි 50 වෙනස් වීම සුවිශේෂී දායකත්වයක් දක්වන්න තත්ත්වයට අපිට පත් කරගන්න පුළුවන් අපේ රටේ මේ තියෙන ආර්ථික තත්ත්වෙන් අපිට ගොඩෙන්න. විශේෂයෙන්ම මේ කියන ආකාරයට සාමාන්‍ය ක්‍රමවේදය තුළ අපි දන්නවා මේ රට තුළ සිදුවන ගුවන් ගමන් අපිට පුළුවන් නම් ශක්තිමත් කරන්න, ඒ විදේශීය රටවල්වල ගුවන් ගමන් කරන ආකාරය වගේම රට තුළ අපිට පුළුවන් නම් ඒ විදිහට ඩොමෙස්ටික් ෆ්ලයිට්ස් වැඩි කරන්න. අපි දන්නවා අපිට විශාල වශයෙන් සමහර අවස්ථාවල විදේශිකයන්ට, ඒකම ආයෝජකයන්ට, ඒකම සංචාරකයන්ට, මේ සියලුම දෙනාට පුළුවන් වෙනවා මේ ඩොමෙස්ටික් ෆ්ලයිට්ස් වලින් අපිට ඒ තියෙන කාර්යක්ෂමතාව වැඩි කරගන්න, රට තුළ ගමන් කරන්න. ඒ සඳහා ඇතිවෙච්ච සමහර බාධක 50ක් තුලින් ඒ පහුගිය කාලේ කල්විකුත් වෙච්ච අපි මූලාරම්භය ඇති කරගත්ත වෙනස් කිරීම් වෙනස් කරන තමයි අද දිනේ මේ ගුවන් ප්‍රවාහන පනත තුළ සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා දැන් පහු දිගින් දිගටම කතා කරාට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාඩුව ගැන අපි දන්නවා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාගෝ සෙක්ෂන් එක ලාභ ලැබුවා. හැබැයි සමහර ලාවට නිලධාරී කරන නොයෙකුත් යටිකූට්ටු වැඩ නිසා තමයි ඒ කාගෝ ශේෂ්‍ය තුළ අපි කඩාවැටීමක් වෙන්නේ. අපි කවුරුත් දන්නවා සමහර කාගෝ තරඟකාරී වෙනකුත් වෙනත් ආයතනත් එක්ක වෙනත් ගුවන් සේවා එක්ක බැලුවාම ඒ අදාළ ඉහළ තැන්වලින් ඉල්ලාරින් සමහර වෙලාවට ඒ තරඟකාරී වෙනත් ගුවන් සමාගම් එක්ක වෙනම අතයට ගනුදෙනු තියෙනවා. ඒ නිසා අපේ කාගෝ එකත් අද වැටිලා තියෙනවා. මම හිතන්නේ මේවා බොහොම ප්‍රසිද්ධ රහස්. ඉතින් මේ සියල්ල බැලුවාම මේවා හැම යක්ම බලපාන්නේ පුද්ගලානුබද්ධ ප්‍රශ්න. ඉතින් මේ 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 කාරණා තුළ අපිට විශේෂයෙන්ම මේ මෙවැනි පාඩු ශ්‍රී ලංකන් ගුවන් සේවය තුළ ඇති වෙලා තියෙනවා. කොහොම වුණත් දැන් අද දිනේ මේ ගුවන් ප්‍රවාහන පනත සංශෝධනය කිරීම තුළ සිද්ධ වෙන්නේ අපි දන්නවා රක්ෂණ ක්‍රමයන් බොහෝ දුරට බලපානවා. අපි දන්නවා අපි එවැනි රක්ෂණ ක්‍රමයන් අපි උපයෝගී කරගන්නේ ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුකූලව. නමුත් සමහර වෙලාවට අපේ රට ඇතුළතේ ගමන් කරන 3-4 දෙනෙක් ඒ අදාළ ගමන් කරන අයත් එක්ක බැලුවාම මගින් 300කට දරන්න පුළුවන් රක්ෂණ වියදම 3-4 දෙනෙක් දරන්න ගත්තොත් බොහෝමයක් වෙලාවට අමතර වියදමක් වෙනවා ඒ 3-4 දෙනාට ගමන් කරන අයට. ඉතින් එහෙම බැලුවාම අපිට අවශ්‍ය වෙන නව ක්‍රමවේදයක්. මොකද මේ අභ්‍යන්තර ගුවන් ගමන් සේවය දියුණු කරන්න අවශ්‍ය නම් ඒ අනවශ්‍ය ඒ අදාළ රක්ෂණ වියදම් මේ අඩු කරගන්න වෙනවා. ඉතින් ඒක මම හිතන්නේ මේ සංශෝධන තුළ සිද්ධ වෙන්නේ එවැනි අඩු කිරීමක් සිද්ධ කරන්න පුළුවන් වෙනම අභ්‍යන්තර ගුවන් සේවය සඳහා වෙනම රක්ෂණ ක්‍රමයක් ඇති කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක ඇත්තරම මේ හිතුමතේ අත්නොමාතික කරන දෙයක් නෙමෙයි. මේ සංශෝධන තුළ පැහැදිලිවම සිද්ධ වෙනවා මොකක්ද මේ කලාපය තුළට මේ කලාපය තුළ සිද්ධ වෙච්ච කොහොමද මේක පූර්වයේ මේ කලාපය තුළ සිද්ධ වුණේ කියන කාරණයක් සලකලා බලලා තමයි මේ සංශෝධනය ගෙනල්ලා තියෙන්නේ. ඉතින් අපි හිතනවා නිමල් සිල්පාල සිල්වා ගරු අමාත්‍යතුමා ඉතාමත් සාධනීය සංශෝධනයක්, අවශ්‍ය සංශෝධනයක්. මොකද අපිට අපේ බොහොමයක් දෙනා අද විපක්ෂේ කතා කරන්නේ මේ අපිට දියුණු වෙන්න බෑ, අපිට සංවර්ධනය වෙන්න බෑ, සංවර්ධිත රටක් වෙන්න බෑ, 2048 කොහොමද අපි සංවර්ධිත වෙන්නේ, මේ ණය ගෙවන්නේ නැහැ කියන කාරණේ, ණය ගන්නවා කියන කාරණේ ගැන කතා කරනවා. හැබැයි අපි ඇත්තටම අපේ සංචාරක ක්ෂේත්‍රයේ අපිට 100%ක් පුළුල් කරන්න පුළුවන් අවස්ථාව තුළ අපි කොච්චරද සංචාරක ක්ෂේත්‍රය අපි පුළුල් කරලා තියෙන්නේ, මෙවැනි කාරණා අපි සාකච්ඡා කරන්න ඕනේ. මම හිතන්නේ පහුගිය දිනක චීන මිත්‍රත්ව චීන පාර්ලිමේන්තු සංසදයේ ලේකම්වරය හැටියට මට හැකියාව ලැබුණා චීනයේ සංචාරයක් කරන්න. සමහර චීනයේ සංචාරකයන්ගේ ප්‍රමාණය 0.1%/1% ගෙනවන ලංකාවේ මේ දින ප්‍රශ්න විසඳන්න පුළුවන් බොහෝමයක්. ඒතර ඇත්තරම අපිට සමහරලාට 0.3-4% චීන සංචාරකයෝ මෙහිට ආවොත් එහෙම අපිට කේට කරන්න පුළුවන් හැකියාවක්වත් නැහැ. දැන් නිංගෝ කියන ප්‍රාන්තයේ චීනයේ පස්වන ආර්ථික තියෙන ප්‍රාන්තයේ සංචාරක සතිය සම්බන්ධයෙන් අපේ නියෝජනය ගැටලුකාරී තත්ත්වයක් ඇතිලා තියෙනවා. ඒ අය මුදල් දෙනවා, නමුත් ඒ වෙළඳපොළට අපි ගිහිලා නැහැ. ඉතින් එහෙම බැලුවම අපි කොතෙක් දුරට අපේ 100% අපිට දිනු කරන්න පුළුවන් දේවල් අපි ගිහිලා තිනවද? ඒක මම දැක්කා ශ්‍රී ලංකා ගුවන් සේවය අද චීනය ඉඳලා දැන් අලුත් ගුවන් සේවයක් ආරම්භ කරලා තියෙනවා. ඉතින් ඒ වගේ අපිට ඒ සංචාරක ශේෂය දිනු කරන වගේම ගුවන් සේවය දිනු කරන්න ඒ නවත්තපු ගුවන් ගමන් නැවත ඇති කිරීමේ ක්‍රියාවලියක් අපි ඇති කරන්න ඕනේ. මේ කියන කාරණා සම්බන්ධයෙන් දීර්ඝව අපි මම හිතන්නේ කතා කරන්න ඕනේ. කොහොම වුණත් ඒ ගුවන් ප්‍රවාහන පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මම හිතනවා රට තුල අභ්‍යන්තර ගුවන් සේවා ඒ අදාළ මගින් විරිමත් කිරීමක් මේ තුල සිද්ධ වෙනවා කියන කාරණය මම විශ්වාස කරනවා. ඒකම උදාර්පණ පනත 1976 දී සංශෝධනය වෙලා අපි දන්නවා පොදු රාජ්‍ය මණ්ඩල රටවල් 36කට ඉන්න යම් ආකාරයේ අපරාධකාරී ස්වභාවයක් හෝ ලංකාවට අවශ්‍ය කරන පුද්ගලයන් සම්බන්ධව යම් ආකාරයේ තත්ත්වයන් නිර්මාණය වුණොත් ඒ අය නැවතතාවක් ලංකාවට ගෙනීම සඳහා සහ ලංකාව තුල සිටින අපරාධකරුවෙක් ඒ රටවලට යැවීම සඳහා අවශ්‍ය ගිවිසුම් ගත වීම කරනවා. ඉතින් මෙවර මේ තුල දැන් අපි දන්නවා පහුගිය කාලේ පුරාවටම නිරන්තරයෙන් එක රටෙන් රටට අපි මේ සංශෝධන එක් කළා. උදාර්පණ ක්‍රියාවලිය සඳහා එක රටෙන් රටට ගිවිසුම් ගෙනල්ලා අනපනත් ගෙනල්ලා ගැසට් ගෙනල්ලා වෙනස් කරපු අවස්ථා තමයි දකින්නේ. අද වෙනකොට පැහැදිලිවම ලන්ඩනයෙන් අපි මේ අදාළ කාරණා සම්බන්ධයෙන් විමසලා අද සම්පූර්ණයෙන්ම රටවල් 56ක් දක්වා මේක වැඩි කළා. පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් අවුරුදු 56 රටවල් 56ක් සම්බන්ධයෙන් මේ අදාළ නීතිය ක්‍රියාත්මක කිරීමේ වටපිටාව අපි අද මේ පනත් සංශෝධනය තුළ අපි ක්‍රියාත්මක කරනවා. ඒ නිසා මම හිතනවා අද ලෝකෙ ගත්තාම එක යායක් එක මිටකට ගන්න පුළුවන් ලෝකෙ කියලා සම්බන්ධිත තැනක් එම හැංගින්න කොහෙවත් හැකියාවක් නැහැ කොහෙ වුණත්. ඉතින් එහෙම බැලුවම අපි රටක් හැටියට අපි අතරමං වෙන්නේ නැතුව අපි වෙනස් වෙන්නේ නැතුව ලෝකෙත් එක්ක යන එකට යන්න මේ කියන ආකාරයේ ගිවිසුම් ගත වීම සහ ඒ ගිවිසුම් ගත වුණාට පස්සේ ඒ ගිවිසුම් අත්සන් කරාට වුණාට ඒ ගිවිසුම් රට තුල නීතියක් හැටියට පනවන්න ඒ නීති ක්‍රියාත්මක කරන නීති වෙනස් කරලා අවශ්‍ය ක්‍රියාවලිය ගැනීම සුදුසුයි කියන කාරණය මේ අවස්ථාවේ විශේෂයෙන්ම කියන්න ඕනේ. ඒකම විශේෂයෙන්ම දැන් මම දැක්ක මේ පෞගේ වෙනත් කාරණා කීපයක් ගැන කතා කරාම දිගින් දිගටම මේ ආගමික සහජීවනයේ සහ ආගමික කාරණා නටබුන් කියන කාරණා සම්බන්ධයෙන් දිගින් දිගටම කතා කරනවා. ඉතින් මම මේ අවධානය යොමු කරන්න කැමති සමහර අවස්ථාවල අපේ සමහර උතුරේ සමහර දේශපාලකයන් සමහර අවස්ථාවලදී මේ සංහිඳියාවට බාධා වන ආකාරයේ කාරණා ඉෂ්ට කරනවා. සමහර ලාවට පන්සල් වලට ගිහිල්ලා පන්සල් ළඟ ගිහිල්ලා ඒ අය උද්ඝෝෂණ කරනවා. ඉතින් අපි කිසිම අවස්ථාවක දකුණේ අපි සිංහල බෞද්ධ ජනතාවට අපි කිසි වෙලාවක අපේ Hindu කෝවිල් ආගමික ස්ථාන නටබුන් අපි බොහොමයක් ආරක්ෂා කරගන්න මිනිස්සු අපි මේක මේ සිංහල බෞද්ධ මිනිස්සුන්වත් Hindu මිනිස්සුන්ට විතරක් නෙමෙයි හැම දෙයක්ම අපි හැමෝටම ශ්‍රී ලංකාව කියන හැටියට අයිති. ඉතින් ඒ නිසා මම ඉතාමත් ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා උතුරු ප්‍රදේශයේ තියෙන සමහර සිද්ධාස්ථානවල ආගමික වතාවල් කරනකොට සමහර හිටපු දේශපාලන නායකයෝ ගිහිල්ලා ඒවා ඉස්සරහා උද්ඝෝෂණ කරනවා. ඉතින් ඒ වගේ තත්ත්වයන් නිර්මාණය කරන්න එපා. මොකද හේතුව සමහර වෙලාවට අපේ සමාජය තුළ ඉන්නත් අන්තගාමී කණ්ඩායම්ට ඒවා උසිගන්න ඕන තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්. මොකද මම දැක්ක සමාජ මාධ්‍ය තුළ ඒ අදාළ ප්‍රවෘත්ති පෙන්නලා කියලා තියෙනවා. මේ දකුණේ තියෙන Hindu කෝවිල් වලටත් අපිටත් ගිහිල්ලා උද්ඝෝෂණ කරන්න පුළුවන් කියලා එහෙම කරන තේ නිසා එවැනි තත්ත්වයන් සම්බන්ධයෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ඒ අදාළ පළාතේ නායකයන්ගෙන් කරුණා කරලා විමසිල්ලෙන් කටයුතු කරන්න කියලා. ඒකම ගරු සභාපතිතුමා මම යොමු කරනවා මේ කාරණය මේ අපේ ගරු සංස්කෘතික අමාත්‍යතුමාගේ අවධානයට පොළොන්නරුව ප්‍රජා පූජා භූමියේ තියෙන මහා පරාක්‍රමබාහු රජුගේ සත්මහල් ප්‍රාසාදය අද වෙනකොට යම් ආකාරයේ විනාශයේ මුඛයට ලක් වෙලා තියෙනවා. විශේෂයෙන් නරඹන්නන් පවා ඒකේ සීගිරි කුරුටු ගීලියන්න යන තත්ත්වයන් නිර්මාණය වෙලා තිනවා. ඒක මේක වැස්සට දෙවෙනවා අවුට වේලෙනවා. මේ සම්බන්ධයෙන් යම් ආකාරයේ ෂෙල්ටර් එකක් වහලයක් ඒ පුරාවිද්‍යා තත්ත්වයන්ට වෙනස් වීමක් වෙන්නේ නැතුව ඒ අදාළ අපි දන්න රාජ් සෝමදේව වගේ මහතුරු මේව සම්බන්ධයෙන් කතා කරලා යම් ආකාරයේ ක්‍රමවේදයක් තුළ සංරක්ෂණය කිරීමේ ක්‍රියාවලියක් කරන්න පුළුවන් නම් කියන කාර්යය මම ගරු අමාත්‍යතුමාට මේ අවස්ථාව අවධානය යොමු කරනවා.
මන්තුමා විනාඩි දෙක කාලයක් තියෙනවා.
ඒකම දිබුලාගල ආරණසේනාසිනේ තියෙන පුල්ලිකොඩ කියන ලෙන තුල තියෙනවා සීගිරි පිටිසිතුවම් වලට සමාන පිටිසිතුවම්. ඒක ලංකාවේ තියෙන එකම පිටිසිතුවම් සීගිරි පිටිසිතුවම් වලට සමාන. ඉතින් ඒ නිසා මම මෙයත් විනාශ මුඛයට ගිහිල්ලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ගරු අමාත්‍යතුමාගේ අවධානය යොමු කරනවා. ඒකම ගරු සභාපතිතුමනි මම හිතන්නේ මේ විශේෂයෙන්ම අපි දැනගන්න ඕනේ මේ විහිළු කරනකොට පරිස්සමෙන් විහිළු කරන්න. දැන් ඇමරිකාවේ කරන විහිළු ලංකාවේ කරන්න බෑ. හැබැ ලංකාවේ කරන විහිළු අරාබිය කරන්නත් බෑ. ඉතින් ඒ නිසා මම හිතනවා අපි දැක්ක මේ පහුගිය කාලේ ආගමික නොසන්සුන්තාවය සම්බන්ධයෙන් දිගින් දිගටම කතා බහ කරා. ඉතින් මේ සම්බන්ධයෙන් කතා කරාම ඉතින් අපි මම නම් කිසිම වෙලාවක කිසිම ආගමකට විහිළුවක් කරන්න යන්නේ නැහැ. විශ්වාසයක් කරන්නේ විශ්වාසයක් සම්බන්ධයෙන් විහිළු කරන්න යන්නේ නැහැ. මොකද හේතුව අපි ඒතරම් ශුද්ධ මිනිස්සු. මම මේක පාර්ලිමේන්තුවෙත් කිව්වා. ඉතින් හැබැයි කොහොම වුණත් අර දෙපැත්ත අර පහුගිය කාලේ මුල් වෙච්ච අර නතාෂා මැතිනියගේ මේ මහත්මියගේ මෙනවියගේ මම දන්නේ මෙනවියද මහත්මියද කියලා නතාෂා කියන ඒ තනත්තියගේ ඒ தත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලිවම මම කියන්න ඕනේ. මොකද හේතුව මම හිටියෙත් වෛරයෙන් වරින් නොසන්සිදේ කියන කාර්යය සම්බන්ධයෙන් බැලුවම කොහොම වුණත් මහාධිකරණේ අප ලැබිලා තිනවා. ඉතින් ඒක සුදුසු දෙයක් පුළුවන් තරම් ඉක්මනින් ඒ ටෙන්ෂන් එක සමාජය තුලින් නැති කරලා ඇයට අප දීලා ඇය නික්ම ගියාම ඒක ලොකු දෙයක්. මොකද හේතුව නැත්තම් වෙනත් මේ වෙලාවේ අපිට අනවශ්‍යම කාරණයක් තමයි ආගමික ගැටුමක්. පෞගේ කාලේ පුරාට අපි දැක්ක මේ රටේ තියෙන තත්ත්වවල ආගමික ගැටුමක් නිර්මාණය වෙන්න ඔන්න මෙන්න තත්ත්වයක් තියෙනවා. ඒ නිසා මම හිතනවා මේ සියල්ල අපි අවසන් කරන්න ඕනේ. අපි ආගමට කැමති ආදරේ අපි හැමෝගෙම විශ්වාසය අපි ගෞරව කරනවා. ඒ එවැනි තත්ත්වයන් තුල විහිළු කරන සම්දර්භයේ සම්බන්ධයෙන් අවබෝධයක් තියෙන්න ඕනේ. මොකද ඒතු එහෙම දියුණු සමාජ මට්ටම දියුණු මානසික මට්ටමල් තියෙනවා තියෙන කාර්ය සම්බන්ධයෙන් අපි සැලකිලිමත් වෙනවා. ඒතකොට ඒක ගත්තාම රටවල් තුනක් ගත්තාම අරාබිකරේ රටවල් ඇමරිකාවේ රටවල් ශ්‍රී ලංකාව ගත්තාම එක එක තලයේ තියෙන්නේ. ඒ නිසා මම විශ්වාස කරනවා ඒව ගැන ආපහු විහිළු කරන අය ඒව සම්බන්ධයෙන් අවධානය යොමු කළොත් හොඳයි. ඒක හැම වෙලේම මම කියන කාරණා තමයි මේ
අන්තිම අවසන් කරන්න.
මේ සමහර වෙලාවට අපිට දැන් මම විශ්වාස කරනවා කරු සභාපතිතුමනි මේ පොලිස්පති ධූරය දැන් සම්බන්ධයෙන් දිගින් දිගටම කතා කරනවා. නොයෙකුත් අය නොයෙකුත් මතිමතාන්තර කියනවා. ඉතින් මං හිතන ඒක දේශපාලඥයන්ට සහ රට පාලනය කරන්න ඉඩ දුන්නනම් හරි. මං මොකද හේතුව ඒක දේශපාලඥයෝ කියන්නේ අවුරුදු පහෙන් පහට මාරු වෙනවා. ඒක හොඳ නැත්තම් ඒගොල්ලන් අයින් කරන්න පුළුවන්. හැබැයි සමහරලාට සමහර සමාජ ක්‍රියාකාරකකින් සමාජයේ ඉන්න නායකයෝ ආගමික නායකයෝ මේව සම්බන්ධයෙන් මතිමතාන්තර ඉදිරිපත් කරන්න ගියාම ඒ එච්චර සුදුසු නෑ. ඒක මම පෞද්ගලිකව හිතනවා කරු සභාපතිතුමා මේ පොලිස්පති ධූරය වගේ ධූරයොත් දීර්ඝ කාලයක් තියෙන හොඳ නෑ. අවුරුදු තුනකට වගේ සීමා කරන්න පුළුවන් නම් පොලිස්පති ධූරයත් මම හිතනවා වඩා සුදුසුයි. මොකද හේතුව ඒ ධූරයත් අපි දන්නවා සුවිශේෂී ධූරයක්. එතකොට මේවා දීර්ඝ කාලීනව ඕනම කෙනෙකුට යොමු වෙනුත් යම් ආකාරයේ විනාශකාරී තත්වයක් යම් ආකාරයේ අධික බලය තුළ නිර්මාණය වෙන විකෘතියක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ නිසා මම විශ්වාස කරනවා අපිට පුළුවන් නම් පාර්ලිමේන්තුව අද මේ ආරක්ෂක අමාත්‍යාංශයේ ගැන අපි කතා කරන එක ස්වරූපයක් තුළ කතා කරන තත්ත්වයන් තුළ මම හිතනවා පොලිස්පති ධූරයේ කියන සුවිශේෂී ධූරයේ ධූර කාලය අපිට අවුරුදු තුනකට සීමා කරන්න අපිට පාර්ලිමේන්තුව තුළ කතාවක් කතිකාවක් ඇති කරලා ඒ ඊළඟ පියවර
ඉදිරියට අවසන් කරන්න
පුළුවන් වඩා සුදුසුයි කියන කාරණේ මතක් කරමින් ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි ඔබතුමාට.
ස්තුතියි මිලකට ගරු වාසුදේව නානකර්මතුමා විනාඩි 13ක කාලයක්
තියෙනවා. මට විනාඩි කීයක් තියෙනවා?
13 minutes.
13
13
ස්වභාවත්වමනි මම කතා කරන කල්පනාගෙන උදර්පණ මේ අලුත් ඇස්ට නිවේදනය ගැන 29:19 ඒකේ තවත් නාම ලේඛනයක් කියලා මම කිව්වට ඒක මුල් නාම ලේඛනයේ අකණ්ඩ දිගුවක් හැටියට සලකන්නේ කියලා එමතුමා කිව්වා. නමුත් ඒක බැලුවාමත් ඒකත් අවුලක්. සිංගප්පූරුව උඩ ලයිස්තුවේ තියෙනවා යට ලයිස්තුවේ තියෙනවා. පොඩක් ඔබතුමාගේ අවධානය මම ඒකට යොමු කරනවා. ඔබතුමාට ඒක නිරවුල් කරගන්න අවශ්‍ය මට නෙමෙයි ඔබතුමාට. මීළඟට මේ බැනුම් කර වංචාව 2015 සිද්ධ වෙච්ච බිලියන 11ක අලාභයක් වෙච්ච බව විකාණකාධිපති අපට පැහැදිලිව කියලා තියෙනවා. මේ පිළිබඳව මහාධිකරණයේ නඩු කීපයක් පැවරුණා. ඒ නඩුවල එක චූදිතේ තමයි අර්ජුන මහේන්ද්‍ර. ඉතින් ඒ අර්ජුන මහේන්ද්‍ර මෙහෙට ගෙන්න ගන්න නොයෙක් පියවර ගත්තයි කියලා නොයෙක් අවස්ථාවල් වල නොයෙක් ආණ්ඩු කිව්වා. අපි ආනුවාම දාම කවද්ද ගෙන්නන්නේ කවද්ද ගෙන්නන්නේ මොකද්ද ගත්තු පියවර? ඒ නොයෙක් පියවර ගත්තයි කිව්වා. කුමන පියවරක් ගත්තත් ඒක වෙච්ච සාර්ථකභාවයක් නැහැ. දැන් ලංකාවේ අපරාධයක් කරපු අය සිංගප්පූරුවේ ඇංගිලා ඉන්නවනම් හොඳයි. දැන් සිංගප්පූරුවේ නම තියෙනවා, දෙවෙනි ලයිස්ට්ුවේ තියෙනවා, ලංකාවේ නමත් තියෙනවා ඒ දෙවෙනි ලයිස්ට්ුවේ. ඒකට දැන් අපිට ප්‍රශ්නයක් වෙන්න බෑ. දැන් අපිට කෙලින්ම අපේ සිංගප්පූරු නමයි ලංකා නමයි දෙකම තියෙනවා එකම ලයිස්ට්ුවේ. අපට මේ පිළිබඳව උදර්පණ බැනීමකින් ක්‍රියාත්මක කරවන්නට සිංගප්පූර් රජයට අපට බලකර සිටින්ට පුළුවන්. මොකද මේවා අපේ බැනීම් ජාත්‍යන්තර කිවිසුම්. දැන් චූටිතේ කැටියට අර්ජුන මහේන්ද්‍රන් උසාවිය ආවේ නැහැ. ඔහු සංවේ සිටින චූටිතෙක් නොමැතුව වුණත් නඩු අහන්න පුළුවන් බව අපි දන්නවා. අපේ අධිකරණ විධිවිධාන පනතේ ඒ අනුව නඩු අහගෙන යනවා අර්ජුන මහේන්ද්‍රන් නැහැ. නමුත් අනිත් විත්තිකාරයෝ චූටිතෝ මා අධිකරණය නිදහස් කරා. එක නඩුවද නඩු තුනක් තියෙනවා. පසුව ඒ පිළිබඳව නියෝග අපේ නීතිපතිතුමා අපැලක් ගත්තා. ඒ අපැලෙන් තාම තීන්දුවක් ඇවිල්ලා නැහැ. ඒ නිසා අනිත් නඩු දෙකත් දැනට අත්හිටුවා තිබෙනවා. මෙන්න මේකයි ඒ පිළිබඳ ඇත්ත තත්ත්වය. දැන් මං කැමති ඇත්තටම මේ 2000 වාර්තාවකින් උපුටනයක් ඉදිරිපත් කරන්න. ඒ හන්සාඩ් වාර්තාවේ දිනය 2016 ඔක්තෝබර් 28 වෙනිදා. එදා හන්සාඩ් වාර්තාවට අඩංගු වෙන විවාදය මේ මං කියන කාරණය පිළිබඳ විවාදයමයි. අහනවා මේ වීරකුමාර දිසානායක කියලා එකටිටි මන්ත්‍රීවරයෙක් ගරු නියෝජ්‍ය කතානායක තුමනේ මම ගරුකමතුමාගෙන් එක කාරණයක් අහන්න කැමතියි. මේ වන විට ඒ කියන්නේ මේ විවාදය යන අතරතුර මාධ්‍ය තුල වාර්තා වෙනවා හිටපු මා බැංකුව අධිපති අර්ජුන මහේන්ද්‍ර මැතිතුමා රටෙන් පිට වෙලාය කියලා. ඒක ඇත්තද නැත්ද ගරු අගමැතිතුමා අපට කියන්න. බර අගමැතිතුමා කියනවා මෙහෙම. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, වියසුමානේ මට අර්ජුන මහේන්ද්‍රන් මත ආමුණා. කොහෙද ආමුණේ කියලා කියන්නේ කුමන තත්ත්වයක් යටතේද කියලා නැහැ. ඒ වෙලාවේ තුමා කිව්වා විවාහ මංගල උත්සවයකට ගිහිල්ලා එනවා කියලා. අර උදයන්ග විරතුංග වගේ එතුමා පැනලා ගිහින් නැහැ. දැන් අන්තිමට බලනකොට මොකද වෙලා තියෙන්නේ? උදයන්ග විරතුංග ලංකාවට ඇවිල්ලා උසාවියට ආවා. අර්ජුන මහේන්ද්‍රන් අවුරුදු 8ක් ගිහිල්ලා තාම නැහැ. දැන් මොකද්ද? ජනාධිපතිතුමා එදා අගමැතිතුමා දැන් ජනාධිපතිතුමා. දැන් මොකද්ද කියන්නේ? තාම විවාහ මංගල උත්සවය ඉවර නැතුව ඇත. එහෙම නැත්තම් අර්ජුන මහේන්ද්‍ර මහතා දිගටම මගුල් කනවත් ඇති. අපට කොච්චර අවමගුල් වුණත් ඊළඟට මම අහන්න කැමති, එදා අගමැතිතුමා මේ පාර්ලිමේන්තුව නොමගැව්වා නේද? ඔහු පැනලා ගියුන් කිව් උත්තේවි උයරතුංග නෙවෙයිනේ. දැන් මේ පැනලා ගිහිල්ලා තියෙන්නේ එතුමා සාතික වෙච්ච ආපසු එන බවට, සාතික වෙච්ච අර්ජුන මහේන්ද්‍ර. දැන් මම අහන්නේ ඒක අධිකරණයක් ඉදිරියේ අපවීමක් නොවෙන්න පුළුවන්. නමුත් ඒක මේ මහජන නියෝජිත ස්වභාව ඉදිරියේ අපවීමක් නෙවෙයිද? එසේ අප වූ කෙනෙක් අද තමුන්නාසයලා ඔක්කොම ඡන්දේ දීලා කොච්චර අපකරුව අසමත් වුණත් තමන් අපවෙච්ච පුද්ගලයා ලංකාවට ගෙන්නන්න අපි මේ රටේ ජනාධිපති බවට ආපහු පත් කළා. දැන් ඊළඟට මම කැමති තාමත් හැංගිලා ඉන්න මේ අර්ජුන මහේන්ද්‍රන් ගැන. මේ ඉන්න ජනාධිපති එදා අගමැති හැටියට දීපු වගකීම ඔහුට ඉටු කරන්න බැරි වුණා නම් අපි මතක තියාගන්න ඕන මේ තවත් කරුණක් තියෙනවා මේකේ. මේ මහා වංචාව එළියට ඇද්දේ ඩිව් ගුණසේකර මන්තුමා සභාපතියට ඉන්න කාලේ කෝප් කමිටුවේ. එම අවස්ථාවේ අර්ජුන මහේන්ද්‍රන් මහතා ප්‍රකාශයක් කළා කෝප් කමිටුවට. මොකද්ද කරපු ප්‍රකාශය? මම බැනුම් කරවලට ණය ගැනීමේ ක්‍රමය මේ පාර මේ විදියට වෙනස් කරේ අගමැතිතුමාගේ උපදේශ පිටයි. ඒ සාක්ෂිය තියෙනවා. එතකොට මේ ඔක්කොම එකට ගත්තාම මේ අගමැතිතුමා මේකට කිප ආකාරයකින් සම්බන්ධ වෙලා තියෙනවා. අගමැතිතුමා එක පැත්තකින් අප වෙලා තියෙනවා මේ මිනිහ වෙනුවේ. ඊළඟට අර්ජුන මහේන්ද්‍රන්ට මේ ණය ගැනීමේ බැනුම් කර ක්‍රම වෙනස් කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ ඔව්ව ආරක්ෂා කරන්න සුජීව සේනසිංහ මන්ත්‍රීතුමා පොතක් අච්චු ගහලා තියෙනවා. මේ කසිකබල් නීති වගේක් පෙන්වගෙන ඊළඟට රවි කරුණානායක මහතා මේ නඩුවක විත්තිකාරේ එතුමා මුදල් ඇමති හැටියට මේ ප්‍රශ්නයට බොහෝ මැදිහත් වෙලා තියෙනවා. අන්තිමේදී සාක්ෂියක් අර්ජුන මහේන්ද්‍ර විත්තිකාරයෙක් වෙන්නේ ඒකයි. මේ නාගෙනීම් පිළිබඳ කටයුතු කරපු නිලධාරීනියට කෙලින්ම ගිහිල්ලා අර්ජුන මහේන්ද්‍රන් කියලා තියෙනවා මෙන්න මෙහෙම මේ දේ කරපන් කියලා. දැන් මම මේ ආන්නේ මේ ඔක්කොම එකට ගත්තාම අපිට පේනවා මම රාජ් පොලිසියටත් කිව්වා අලස් කොමිසමටත් පැමිණිලි කරා මම පෙන්නවා මේ ඔක්කොම එකට ගත්තාම අඩුගාන මේ අපේ අගමැතිතුමාව හිටපු දැන් ජනාධිපතිතුමා හැටියට ඉන්න මේ රනිල් වික්‍රමසිංහ මහතා මේ කටයුත්තේ එක්තරා විදිහක දුරස්තර සම්බන්ධයක්වත් තිබෙන බවට අපි නිගමනයකට පැමිණිය යුතු බව. දැන් මම මේක ගැන කියන්න යන්නේ නැහැ. මම ඊට පසුව මට පෙනී ගියා මේ ඔක්කොම අපි මතු කරපුවා පැමිණිලි දීපුවා දේශපාලන මූදේ ගිලී ගියා. දැන් මේ මූදේ දිහා බලනකොට මට පේනවා අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිතුමා හැටියටත් අපේ මහින්ද රාජපක්ෂ හිරව ජනාධිපතිතුමාත් එතුමාගේ සගයෙක් හැටියටත් එකම පැත්තේ පාවෙවි ඉන්නවා. දැන් මේ කරුණු සියල්ලෙන්ම අවසාන වශයෙන් අපි නිගමනයකට එනවා නම් අපි අඩු ගානේ මේ සභාව මේ ජනාධිපතිතුමාට කියන්න ඕන දැන් උදර්පණ නීතියක් තියෙනවා. ඒක සිංගප්පූරුවයි ලංකාවයි දෙකම තියෙනවා. නම් කළා රටවල් ඇටියට මේ කිවිස්තුමට අන්‍යෝන්‍යව බැඳෙන. ඉතින් එහෙමනම් දැන් අපි සිංගප්පූරුවට තියෙන බැඳීම අපි ඉදිරිපත් කළ යුතුයි මේ පුද්ගලයා ලංකාවට ගෙන්න ගන්න. මං හිතන්නේ මේ ගැන නියමානුකූල පිළිවෙතක් අනුගමනය කළා නීතිමය ක්‍රියාමාර්ගයක් අරගෙනලා අපි වහාම වැඩ කරන්න පටන් ගත්තොත් මේ කාරණය සිංගප්පූරුවට මගරන්න බෑ. සිංගප්පූරුවට කියන්න බෑ. අපි දන්නේ අර්ජුන මහේන්ද්‍රන් කොහෙද ඉන්නේ කියලා. එයා සිංගප්පූරු වැසියෙක් වුණාට සිංගප්පූරුවට පුළුවන් සිංගප්පූරු වැසියෙක් ටිම්බක්ටු වල ඒකයක් කියන්න මෙන්න මිනේ ඉන්නේ දැන් ටිම්බක්ටු වල කියලා. ඒ තරම් තාක්ෂණික දියුණුවකින් සිංගප්පූරුවේ සියලුම වැසියන් ගැන ඔවුන්ගේ ඈමීම් ගැන සියල්ලම වාර්තා වෙන ක්‍රමයක් සිංගප්පූරුවේ තියෙනවා. එහෙම තියෙනවා නම් සිංගප්පූරුවට කොයි වෙලාවකවත් කියන්න බෑ අර්ජුන මහේන්ද්‍රන් කොහෙද ඉන්නේ කියලා අපි දන්නේ නැහැ කියලා. ඒ නිසා අපි හරියට ක්‍රියාත්මක වුණොත් මේක මගහරින්න සිංගප්පූරුවට බැරි වෙනවා. සිංගප්පූරුව එහෙම මගහරින රජෙකුත් නෙවෙයි. සිංගප්පූරුව කොයි වෙලාවකවත් මහා විශාල වංචාවකට අපරාධයක් කරපු මිනිහෙකුට හැංගිලා ඉන්න ඉඩ දීලා ඒක වසන් කරන්න සිංගප්පූරු රජය කවදවත් ක්‍රියාත්මක වෙන්නේ එකක් නැහැ කියා මා අදහස් කරනවා. බලන්නේ තව විනාඩි දෙකයි තියෙන්නේ. මං හිතුවා දැම්ම මාන්තිමට කියන්න මේ ප්‍රතිවියව කරන ගැන කතා කළා. දැන් ලංකඩන යාලයින් සේවා මොකක්කරිය ඒවා අලාබෙට යන්නේ අලාබෙට යන්නේ. නමුත් ඉතන්න ලංගම අලාබෙට යන්නේ. නමුත් එක අපිට අත්‍යවශ්‍යයි ප්‍රවාහන සේවය. ඒක හරියට කල්පනා කරගෙනලා ලාභය හදාගන්න එක වෙනම වැඩක්. ලාභෙට බැරනම් අඩු ගානේ බ්‍රේක් ඊවන් තත්ත්වයකට ගේන එක වෙනම වැඩක්. රජේ හැම දෙයක්ම කරගෙන යන්නේ ලාභය සඳහා නෙවෙයි. සමහර වෙලාවට බ්‍රේක් ඊවන් තිබුණත් ඇති. ඒක අපේ කලමනාකරණයේ ප්‍රශ්නයක්. නමුත් මේ අපේ කමිට්මන්ට් එක සේවය කළ යුතුදේ අපි කළ යුතුමයි. දැන් හිතන්නකෝ මේ පුද්දලිකරණයක් කරන්න ගියාම හැමදාම කියන්නේ මොකද? අනේ දුප්පත් මිනිස්සු බදු ගෙවනවා. දුප්පත් මිනිස්සුන්ගේ බදු වලින් තමයි මේවා පවතින්නේ. ඒ දුප්පත් මිනිස්සු මතක් වෙන්නේ ඒ වෙලාවට. නමුත් මේ පැත්තෙන් ත්‍රිපෝෂණවත්වලා අද දුප්පත් දරුවෝ දහස් ගාණක් මේ තර්ජනයට ලක් වෙලා තියෙනවා. ඇයි ත්‍රිපෝෂණවත් වෙනවා කියන්නේ මොකද්ද ඒකේ තේරුම? ත්‍රිපෝෂණවත් වෙනවා කියන්නේ මන්ද පෝෂණයට දොර ඇරීම. ඒ ඔක්කොම ඒ තත්ත්වයට පත් වෙන දරුවෝ කවුද? දුප්පතුන්ගේ දරුවෝ. අපිට උමනාකමති උනේ දුප්පතුන්ගේ දරුවන්ට දිවාහාරයක් හැම පාසලකම දෙන්න. නමුත් අන්තිමට වෙලා තියෙන්නේ ලදරුවන්ට දීපු මව්වරුන්ට දීපු ත්‍රිපෝෂත්තද නැති කළා. මේ වගේ ආණ්ඩුවක් ප්‍රතිව්‍යවකරණයට කර ගියාම අලාභයට යන රාජ්‍ය ආයතන වලට අනේ පව් දුප්පතුන්ගේ බදු කියලා අඬා වැටෙන එක අන්තිම හිපොක්‍රසි එකක් ආත්ම වංචාවක් බව කියමින් මගේ වචනේ මේ නමත්
ස්තුතියි. මිලකට ගරු සුදර්ශන දෙන පිටිපැන්තුව විනාඩි 12 කාලයක්.
ඉතාම ස්තුතියි මුලසනාරුඩ කරු මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම උදර්පණ නීතිය ප්‍රාණඝාත පැවරීම සඳහා දඩුවම් කිරීමට රටකින් තවත් රටකට බාර දෙන කටයුත්ත. මම හිතන්නේ මේක තමයි අපි ශක්තිමත්ම කළ යුතුම නීතියක්. මේක විශේෂම දේ තමයි අපේ රටේ පුරුදු වෙලා තියෙන දෙයක්. මොකක් හරි අපරාධයක් කරනවා, එහෙම නැත්නම් මොකක් හෝ දෙයක් කරලා වංචාවක් කරලා පිට රටකට ෆයින් එක තමයි කරන්නේ. ඒක දැන් නිකන් ෆැෂන් එකක් වෙලා හැම තැනම හැම කෙනෙක්ම මුදල් තියෙනවා නම් ওই දේ තමයි කරන්නේ. මෙන්න මේක නවත්තන්න මේ වගේ කෙනෙක් පිට රටකට ගියාම ඔහු කොහොමද ගෙන්නගන්නේ? අපි එහෙම නැත්නම් ඒ මොකක් හරි ප්‍රශ්නයක් තියෙන කෙනෙක් එහෙම මොකක් හරි ප්‍රශ්නයක් වුණාම අපේ රටට ගෙනල්ලා හරි නඩු අහලා ඒ නීතිය ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන එක තමයි අපි මේ උදර්පණ නීතිය යටතේ ක්‍රියාත්මක වෙන්නේ. මේකේදී මම ශක්තිමත් කරන්න කියේ විශේෂයෙන්ම ගොඩක් අපරාධකාරයෝ අපි දකිනවා මේ වෙලාවේ ඩුබායි රටේ, සිංගප්පූරුවේ නොයෙකුත් රටවල් වල ඉන්නවා. දැන් අපේ රටවල් ඇත්තටම මේකට එකතු වෙලා තිබ්බේ රටවල් 36ක් තමයි අපිත් එක්ක ඇග්‍රීමන්ට් ගහලා තිබ්බේ. ඇග්‍රීමන්ට් එකේ හිටියේ ගිවිසුම් ගත වෙලා තිබ්බේ. මේ වෙනකොට රටවල් 92ක් තවත් රටවල් 56ක් විතර එකතු කරලා මේ නීතිය ක්‍රියාත්මක කරන්න දැන් සූදානම් වෙනවා. මේක අවශ්‍ය දෙයක්. කිව්වාගේ මෙය ශක්තිමත් කරොත් මං හිතන්නේ මේ අපරාධ රැල්ල අඩු කරගන්න පුළුවන් වෙයි. ඒ වගේම නොයෙකුත් ආකාරයේ අපි මේ දැන් දකිනවා මිනිස්සු උසුගැන්වීම් සිදු වෙනවා. අර ආගමික ගැටලු නිර්මාණය කිරීමට උත්සාහ කරනවා. අපි දැක්කම ඊයේ පෙරේද කීප දෙනෙක් මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේකට උදව් කරන පිරිසක් ඉන්නවා, NGO නඩ රටට ආදරය නොකරන පිරිස්. මේ මොකද කරන්නේ? අපි අවුරුදු 30ක දුක්ඛින්න මේ යුද්ධ රටක ඇතුළේ රටක් ඇතුළේ යුද්ධයක් තියාගෙන මම ඒකට සම්බන්ධ වෙච්ච මිනිහ මිනිස්සේ. මම ඒකෙන් බැට කෑව මිනිස්සේ. මගේ තරුණ කාලේ සම්පූර්ණ විනාශ වුණ මන්ත්‍රීවරයෙක්. ඒ වගේ දෙයක් නැවත වතාවක් ඇති කරන්න වෙනත් කණ්ඩායම් උත්සාහ කරනවා. ඒ උත්සාහ කරන කණ්ඩායම් තමයි ඔය NGO නඩවලට එකතු වෙලා මුදල් වලට ගිජු වෙලා පිටරට නොයෙකුත් රටවල් වලින් අපේ රට විනාශ කරන්න බලාගෙන ඉන්න කණ්ඩායමක තුලා කරන ක්‍රියාත්මක වීම. ඉතින් ඒව තමයි අපි දකින්නේ. ඒව එච්චර හයිලයිට් කරන්න ඕනෙත් නැහැ ඇත්තටම. නමුත් මේ සමාජ මාධ්‍යත් එක්ක මේ වැඩේ හරි අමාරුයි කරන්න. සමාජ මාධ්‍ය නොයෙකුත් විදිය නොයෙකුත් තවන්ට හිතන ඕන දෙයක් දාන්න පුළුවන් තත්ත්වෙටපත් වෙලා. තමන්ට මොනවා හරි හිතනොත් එහෙම වීඩියෝ එකක් කරා ඒක දැම්මා. ඒකේ වගකීම කවුරුත් ගන්නෙ නැහැ. ඒකට අවශ්‍ය නීති සාම හැදිලා නැහැ. FB එකේ ඕන දෙයක් දාන්න පුළුවන් තත්ත්වෙටපත් වෙලා. තමන්ට ඕන දෙයක් දාන්න පුළුවන්. ඒ වගේම අනිකුත් WhatsApp, Messenger ඔය ඕන දෙයක ඒ විදියට තියෙන්නේ. මෙන්න මේවටත් නීති ගෙන ආ යුතුයි. මෙහෙම කරොත් අපේ ගොඩක් දේවල් මේ තියෙන අනවශ්‍ය දේවල් නවත්ත ගන්න පුළුවන්. අපි විශේෂයෙන්ම මම යෝජනා කරනවා පාසල් කාලසටහනත් මේ නීතිය උගන්වන්න දරුවන්ට පොඩි කාලේ ඉඳන් නීතිය උගන්වන්න ඕනේ. මොකද්ද මේ නීතිය කියන්නේ? මේ නීතියෙන් ක්‍රියාත්මක නීතිය ක්‍රියාත්මක වෙන්නේ මොකද? කොහොමද? දැන් දරුවෙක් ගොඩක් දරුවෝ දන්නේ නැහැ පොලිස් පොතේ නම ලියවුණොත් එහෙම ඒගොල්ලන්ට ඉදිරි අනාගතේ විනාසයි කියන එක. පිටරටකට යන්න බෑ. රජයේ ආයතනක රැකියාවකට යන්න බෑ. පොලිස් රිපෝට් එක නැත්තම් මොනවත් කරන්න බෑ. දැන් ගොඩක් දෙනෙක් අසරණ වෙලා ඉන්නවා. පොලිසියට හමුදාවට යනවා නම් කවුරු හරි කෙනෙක් එයාගේ පවුලේ කවුරු හරි පොලිසියෙ ලියවිලා තිබත් ඒකත් ප්‍රශ්නයක් බවට පත් වෙලා දැන්. එහෙම අවස්ථා තියෙනවා මගේ ළඟට ඇවිල්ලා දෙනවා කීප දෙනෙක්ම. ඒක නිසා මේ තත්ත්වය නැති කරන්න මේ දරුවන්ගේම දරුවන්ට දැනුවත් කිරීම කරන්න ඕනේ. එහෙමනම් නීතියේ යම්කිසි මට්ටමකට මේ දරුවන්ට ඉගැන්විය යුතුයි. සමහර රටවල ඒක සිදු වෙනවා. මේ දරුවෝ දන්නේ නැහැ නීතිය. දැන් දරුවෝ පච්ච කොටන්න පටන්ගෙන දැන් ඒගොල්ලන් දන්නේ නැහැ මේ මේකෙන් වෙන්නේ මොකද්ද කියලා. සමහර රටවලට ගන්න නැහැ. හමුදාවකට පොලිසියකට යන්න බෑ. මේක ෆැෂන් එකක් කියලා මේ අය දැන් කිසිම කෙනෙක් ඒ දැනුවත් කිරීම නැති නිසා ඔවුන් අන්ත අසන්න තත්යකට පත් වෙන අවස්ථා තියෙන්නේ. ඉතින් ඒක නිසා මං හිතන්නේ විශේෂයෙන් මේ සමාජ මාධ්‍ය මේ වීඩියෝ දාන එක මේගොල්ලන්ගේ මම හැම වෙලාවෙම කියන දෙයක්. මම මේ පාර්ලිමේන්තුවට ආව දවස් ඉඳන් කිව්වා කවුරුවෝ කෙනෙක් පෝස්ට් එකක් දානවා නම් කවුරුවෝ කෙනෙක් FB එකේ පෝස්ට් එකක් දානවා නම් ඒ වගකීම ඒ අදාළ පුද්ගලයා ගත යුතුයි කියන එක නීතිගත කරන්න කියලා. මං ඒක හැම වෙලාවෙම කියන දෙයක්. ඒ අදාළ පුද්ගලයා දීත ඒ පෝස්ට් එක දාන පුද්ගලයා ඒ වගකීම ගන්න ඕනේ. ෂෙයා කරන පුද්ගලයා ඒ වගකීම ගන්න ඕනේ. කිසිම දෙයක් නැතුව ෂෙයා කරගෙන යනවා. ඉතින් ඒකෙන් තමයි මේ ප්‍රශ්න ගොඩක් ඇති වෙන්නේ. මෙන්න මේ තත්ත්වයෙන් මග අරව ගන්න අවශ්‍ය කටයුතු කරන්න මේ තත්ත්වයෙන් මග අරව ගන්න අවශ්‍ය කටයුතු කරන්න අපේ නීති සම්පාදනය කළ යුතුයි. ඒ වගේම විශේෂම ගුවන් ප්‍රහාණ පනත් කෙටුම්පත 1999 මැයි 28 වෙනිදා තමයි මොන්ටෙල්හිදී ජාත්‍යන්තර ගුවන් ප්‍රහාණයේ සඳහන් වන ඇතැම් මේ රීති එකතු කරලා හදපු සම්මුතියක් ඇති කරගෙන ඒක ශ්‍රී ලංකාවත් ඇතුළත් වෙලා තියෙනවා. ඒ සඳහා 2018 අංක 29 දරන ගුවන් ප්‍රහාණ පනත සම්මත කරලා වැඩ කරගෙන යනවා. ඉන්පසු 2023 මැයි 23 වෙනිදා සංශෝධන පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළා. ගුවන් මගියක මියෑමක්, තුවාල වීමක්, ප්‍රමාද වීමක්, ගුවන් බඩු වලට හානියක් වෙනවා සිදු වෙනවා නම් ඒ සමාගම වල වගකීම සමාගම වලට නියම කරලා තියෙනවා. ඉතින් හැබැයි අපි දැන් හැමෝම කතා වෙන මුළු රටම කතා වෙනවා ශ්‍රී ලංකන් එයාලයින් එක. මේම අපේ රටේ තියෙන එයාලයින් එකට මොකද මේ මුනේ? ශ්‍රී ලංකන් එයාලයින් එක හැමදාම කියන්නේ පාඩුයි කියලා. හැබැයි අපි දකිනවා මේ මාස 6 ක ඉදර ඉඳන් මේක බ්‍රේක් ඉවන් තත්ත්වයට ඇවිල්ලා දැන් යම් කිසිම තැනකට ඇවිල්ලා දැන් ඔවුන්ගේ වැටුප් ඒ වගේම අනෙකුත් වියදම් ඔවුන්ගේ සුපසාධන කටයුතු සඳහා යන 108% වගේ ඒගොල්ලන්ගේ ආදායම 108% වගේ යන වියදම ඒගොල්ලන් හදාගෙන තියෙනවා. ඒ වගේම දැන් යම්කිසි ගමනක් යනවා මම හිතන අලුත් සභාපතිතුමා ඒ ආකාරයෙන් කටයුතු කරනවා කියලා අපිට දැන් ඇතුලෙන් හොඳට වැඩ කරගෙන යනවා අවශ්‍ය නියම තැනකට ලයින් එකකට අරගෙන තියෙනවා කියලා අශෝක් පත්‍රිකේ මැතිතුමා අරගෙන තියෙනවා කියලා අපිට දැනුවත් වුණා. ඒක හොඳ දෙයක්. අපි කැමති නැහැ කොයි වෙලාවකත් අපේ රටේ එයාලයින් එක ශ්‍රී ලංකන් එයාලයින් කියන එක නැති වෙනවට. අපිට නැති වෙනවට අපි කැමති නැහැ. අපිට තියෙන්න ඕනේ අපේ රටේ අනන්‍යතාවයත් එක්ක අපේ රටේ තියෙන්න ඕනේ. හැබැයි ඒක හැමදාම රජයෙන් නඩත්තු කරන තත්ත්වයකට පත් වෙන්න බෑ. ඒක තමයි තියෙන්නේ. රජයෙන් නඩත්තු කරන්න බෑ. රජයේ මහා භාණ්ඩාගාරයෙන් නඩත්තු කරන්න බෑ. මහා භාණ්ඩාගාරයට වැඩියෙන්ම මම හිතන්නේ ඩොලර්ස් දෙන ආයතනයක් ශ්‍රී ලංකන් එයාලයින් එක. ඩොලර්ස් වැඩිම ප්‍රමාණයක් දෙන ආයතනය තමයි ශ්‍රී ලංකන් එයාලයින් එක. ඉතින් ඒක තව ඉම්ප්‍රූව් කරගන්න තමයි අපිට ඕනේ. ඒකෙදි යම් කිසි ප්‍රශ්න තියෙනවා මැනේජ්මන්ට් එකේ ප්‍රශ්නයක් නිසා තමයි මම හිතන්නේ මේ තත්ත්වයට පත් වෙලා තිබෙන්නේ. කලින් සාමාන්‍ය පාර්ට්ස් ගේනකොට මේ ප්‍රශ්න තිබ්බා. ස්පෙයා පාර්ට්ස් ඕඩර් කරනකොට රෝෂරයක් ඕඩර් කරනවා මුළු ඒ පාර්ට් එකම ඕඩර් කරන තත්ත්වයක් තිබ්බා. දැන් ඒවා යම් කිසි මට්ටමකට අඩු වෙලා කියලා අපි දැනගන්න හම්බුණා. කොහොමනත් මේවා අපි මොකක් හරි ප්‍රොමෝෂන් ප්‍රොමෝට් කරන්න ඕනේ. අපේ ශ්‍රී ලංකන් එයාලයින් එක ප්‍රොමෝට් කරන්න හොඳ තැනක තියෙනවා ශ්‍රී ලංකන් එයාලයින් කියන එක. හොඳ ස්ථානයක තියෙනවා. ඒක තව තවත් ප්‍රොමෝට් කරලා ගන්න ඕනේ. හැබැයි සමහර වෙලාවට ඒ ටිකට්ස් වල තියෙන මිල මිලවැඩිකම ඒ වගේ ප්‍රශ්නත් එක්ක පොඩි පොඩි ගැටලු තියෙනවා අපි කතා කරන සමහරයත් එක්ක කතා කරනකොට ඒ වගේ දේවල් අපිට දැනගන්න ලැබෙනවා. ඉතින් මං හිතන්නේ හිටපු ජනාධිපතිතුමා එක දවසක් කිව්වා එයාලා ඉන්නේ කියන මේ ශ්‍රී ලංකන ගුවන් යානයේ යනකොට ඒ දුන්න කජු කණ්ඩත් බැරි තත්ත්වයේ තිබ්බේ කියලා. මං දැන හිටපු ජනාධිපතිතුමා මෛත්‍රීපාල ජනාධිපතිතුමා එක දවසක් මං අහගෙන කියනවා. ඉතින් මේවා අපි මිස්ටේක්ස් බෑ. අපි සෙල්ලම් කර අපි ගනුදෙනු කරන්නේ සංචාරකයෝ එහෙම නැත්නම් ඒ ගුවන් යානයේ යන ඒ මගින් එක්ක. ඔවුන් මුදල් දීලා යන්නේ. ඔවුන්ට හරි සේවය දෙන්න ඕනේ. ඒ හොස්පිටල් ඒගොල්ලන්ට අපි උපරිම සේවයක් දෙන්න ඕනේ. අපි ඒක දකිනවා. නමුත් තව දුරටත් ඉම්ප්‍රූව් කරගන්න ඕනේ කියන එක තමයි මම කියන්නේ. විශේෂයෙන්ම අපේ ගරු අමාත්‍යතුමනි මේ ඩියුටි ෆ්‍රී එක ගැන කියන්න ඕනේ. ඒක දැන් ඩියුටි ෆ්‍රී එක නිකන් පිටකොටුවේ කඩයක් වගේ බවට පත් වෙලා. තන්න කියලා බඩු ගන්න ගියාම බඩුවක් ගන්න ගියාම ඒක අර ස්ටෑන්ඩඩ් එකක් නැහැ. මේ ගැන විශේෂ සෙවිල්ලක් කරලා ගරු අමාත්‍යතුමනි බලන්න ඩියුටි ෆ්‍රී එකේ අපි පොඩ්ඩක් ඒක හරි තැනකට ගන්න ඕනේ. හරි ලයින් එකකට ගන්න ඕනේ. මොකද අපි විදේශ රටවල් වලට ගියාම අපි දකිනවා ඒගොල්ලන්ගේ ඩියුටි ෆ්‍රී එකයි අපේ අතරේ වෙනසක් තියෙනවා. අන්න ඒක ගැන පොඩ්ඩක් ගරු අමාත්‍යතුමනි ඒ ගැන විශේෂයෙන් බලන්න. ඊළඟට මම විශේෂයෙන්ම කියනවා මේ බැගේජස් කැඩීම සම්බන්ධව නොයෙකුත් දේවල් අර ඉස්සල්ලා වගේම සමාජ මාධ්‍ය යනවා. ඒක එච්චර හොඳ නෑ රටට. අපේ බැගේජස් කැඩෙනවා. ඒවල බඩු අරගෙන කියලා නොයෙකුත් අය අපේම මිනිස්සු දාන්නේ මේවා. අපේ ලංකාවේ මිනිස්සු තමයි දාන්නේ. මේක මුළු ලෝකෙම ගිහිල්ලා දැන්. ආනවා දැන් කොහමද මේ ශ්‍රී ලංකාවට එනකොට කොහමද අපි බැගේජ මං දන්න හිතවත් ඇහුවා අපි මේවා රැප් කරලා ගේන්නද මොකද්ද කරන්නේ මේවා කඩනවද කියලා. එහෙම තැනකට ගිහිල්ලා අපි එහෙමද මේ ගෙනියන්නේ මේ සමාජ මාධ්‍යෙන් තමයි මේවා ගෙනියන්නේ. තමාට එකක් කැඩිලා මොකක් හරි දෙයක් වෙන්න පුළුවන්. එහෙම දෙයක් වෙන්න පුළුවන්. හැබැයි එහෙමනම් අපි ඒකට අවශ්‍ය පියවර ගන්න ඕනේ. ඒක කවුන්ටර් කරන්න ඕනේ. ඒ කවුන්ටර් පාට් එක වෙනවා මදි. ඉතින් ඒ වගේම අපි ෆ්‍රෙන්ඩ්ලි සර්විස් එකක් කරන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම අපි දකිනවා
මුතුමාට තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
ගරු මන්ත්‍රීතුමනි දැන් අපි ළඟ තියෙන මේ ෆ්ලයිට්ස් වලින් එයාක්‍රාෆ්ට් වලින් දැන් නියෝප්ලේන් මේ කියන මේ එයාක්‍රාෆ්ට් අපි ළඟ තියෙනවා මම හිතන පහක් විතර තියෙනවා මට දැනගන්න විදියට එයාබස් A330 එක. ඒවල අර එන්ජින් නැති ප්‍රශ්නයක් නිසා තමයි දැන් එන්ජින් වල හදන්න ගිහිල්ලා ඒක නිසා තමයි දැන් ග්‍රවුන්ඩ් වෙලා තියෙන්නේ. ඉතින් අපි මේවා ඒ එක්කම අපි දකින දැන් කොවිඩ් කාලේ එහෙම අපිට ගන්න තිබ්බ ගොඩක් අඩුවෙන් තිබ්බ අපිට ඇග්‍රීමන්ට් ගහ ගන්න තිබ්බ කොවිඩ් කාලේ. කොවිඩ් කාලේ අපි මේ ලීස් කරනවා ඇග්‍රීමන්ට් ගහන්න තිබ්බා. හැබැයි මම හිතන්නේ අපිට මේ කෝප් එක වෙලාවේ එහෙම නැත්නම් ඊට ඉස්සෙල්ලා දැන් ඔය කොවිඩ් කාලේ අපි ගන්න ගියාම නොයෙකුත් දේවල් කියලා විපක්ෂයේ ඒක බිම දැම්ම. අද ඒ தත්ත්වය තිබ්බනම් අද අපිට ඒ අඩුවෙන් ගන්න තිබ්බා. ඒ ෆ්ලයිට්ස් අඩුවෙන් අපිට ලීස් කරගන්න තිබ්බා. අද විශාල මුදලක් ඊට වැඩිය බිලියන් ගානක උඩට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ වගේ දුර හිතන්නේ නැතුව ගන්න සමහර දීන්දු තියෙන නිසා අපි අමාරු වෙట్లా තියෙන්නේ. ඒ වගේම මං හිතන්නේ එයා අර මේ විශේෂයෙන්ම කියන්න ඕනේ ගරු මන්ත්‍රීතුමනි ගරු මූලසාරණරුවේ මන්ත්‍රීතුමනි එයාක්‍රාෆ්ට් එක එයාක්‍රාෆ්ට් ඔන් ග්‍රවුන්ඩ් එක AOG ඒ කන්ඩිෂන් එක යටතේ සාමාන්‍යයෙන් දවස් 3කින් විතර ඒ පාට් එක එන්න ඕනේ. ඒ කියන්නේ මේ ඉමර්ජෙන්සි මේකක අපි ග්‍රවුන්ඩ් කරනවා මොකක් හරි රිපෙයාර් එකකට ඒක ඕඩර් කරාම දවස් 3කින් එන්න ඕනේ. හැබැයි මේ ඇතුළෙන්ම අපිට කියන දේවල් අපිට ඒ දවස් තුනෙන් එන්නේ නැහැ ඒ පාට් එකේ මාසෙන්. ඒක තමයි ග්‍රවුන්ඩ් කරලා ගොඩක් දවස් තියෙනවා කියන්නේ. අපේ ගොඩක් මේ ෆ්ලයිට්ස් කැන්සල් වෙනවා කියන්නේ. මම දන්නේ මේක කියන දෙයක්. ආව දවස් තුනෙන්
මම තුමා අවසන් කරන්න කාලය අවසන්.
ගරු මන්ත්‍රීතුමනි මට පොඩි වෙලාවක් දෙන්න. ඒක එයාක්‍රාෆ්ට් එක ඒ පාට් එක කලින්ම එනවනම් අපේ රට ඒ දවස් තුනෙන් එනවනම් අපි ඕඩර් කරන විදිහටම AOG එක ගැන විශේෂයෙන් බලන්න ගරු සභාපතිතුමා ගරු අමාත්‍යතුමනි මේක අපිට ඒ වෙලාවට එනවා නම් අපිට මේ තත්ත්වෙන් ගොඩක් ගොඩ එන්න පුළුවන්. මේකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා ඔය ඇතුළෙන්ම අපිට දැනුවත් කිරීම කරනවා. ඒ වගේම ගුවන් නියමයන් ගුවන් යාන ඉංජිනේරුවරුන් පුහුණු කරන ආයතන අපේ රටේ පටන් ගන්න ගොඩක් දෙනෙක් පිටරට ගිහිල්ලා දැන් පුහුණු වෙන්නේ අපේ තිබ්බා ගොඩක් මේ වගේ ආයතන තිබ්බා ඒවියේෂන් එක යටතේ. අපි ඒක තව තවත් උඩට අරගෙන අපිට යාක්‍රා ගොඩක් ඉන්නවා නියමුවන් පුහුණු වෙන්න බලාගෙන ගුවන් යාන ඉංජිනේරුවරු පුහුණු බලාගෙන ගොඩක් ඉන්නවා. එයාට සහයෝගය දෙන්න එයා ඒ වගේ ආයතන ඇති කරන්න ඇති කරලා උඩට ගන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි.
Honorable Imran Maruf, you have 7 minutes.
நன்றி சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இன்று வானூர்தி மூலம் ஏற்றிச் செல்லல் திருத்த சட்டம் மூலம் சம்பந்தமாக கொண்டுவரப்பட்டிருக்கின்ற இந்த விடயத்திலே குறிப்பாக எங்களுடைய விமான நிலையங்களிலே டொமஸ்டிக் விமானங்கள் விடயம் சம்பந்தமாக பேசப்பட்டிருக்கின்றது. உண்மையிலே இது ஒரு வரவேற்கத்தக்க ஒரு விடயமாக காணப்படுகின்றது. குறிப்பாக நாட்டிலே இப்பொழுது வெளிநாட்டவர்கள் அதிகமாக வருகை தருகின்ற காரணத்தினால் இவ்வாறான விடயங்கள் உண்மையிலே ஒரு பெரிய ஏனைய விடயங்களை பார்க்கின்ற பொழுது மிகவும் தேவைப்படுகின்ற ஒன்றாக காணப்படுகின்றது. குறிப்பாக நாங்கள் பிரதித்துவப்படுத்துகின்ற கிழக்கு மாகாணம், அதே போன்று வடக்கு மாகாணத்தை பார்க்கின்ற பொழுது அங்கிருக்கின்ற இவ்வாறான விமான நிலையங்களையும் ஒரு சிறந்த விமான நிலையங்களாக உருவாக்குவதற்கான நடவடிக்கைகளை மேற்கொள்ள வேண்டும் என்பது எங்களுடைய ஒரு வேண்டுகோளாக காணப்படுகின்றது. அதே போன்றுதான் ஒரு தேசிய விமான நிலையங்கள் அந்த பிரதேசங்களிலே உருவாக்கப்படுவதன் மூலம் இந்த வெளிநாட்டவர்களுடைய வருகையை அதிகரிக்கின்ற ஒரு நிலைப்பாட்டுக்கும் கொண்டுவரக்கூடிய ஒரு சூழல் காணப்படுகின்றது. ஆகிய கௌரவ அமைச்சர் அவர்கள் இங்கிருக்கின்ற காரணத்தினால் எங்களுடைய பிரதேசங்களிலே காணப்படுகிற, குறிப்பாக திருகோணமலையிலே காணப்படுகின்ற இயற்கை துறைமுகம் போன்று அங்கு இருக்கின்ற அந்த விமான நிலையமும் உண்மையிலே ஒரு அழகிய ஒரு விமான நிலையமாக காணப்படுகின்றது. ஆகையால் அந்த விமான நிலையங்களையும் ஒரு தேசிய விமான நிலையங்களாக உருவாக்குவதற்கான நடவடிக்கைகளை மேற்கொள்ள முடியுமாக இருந்தால் உண்மையிலே அந்நிய செலவாணிகளை நாங்கள் ஈட்டிக் கொள்வதிலே கூடுதலான நன்மைகள் இதன் மூலம் கிடைக்கும் என்ற ஒரு விடயத்தை இந்த இடத்திலே நான் கூறிக்கொள்கின்றேன். அதே போன்றுதான் சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இரண்டு விடயங்களை இந்த இடத்திலே நாங்கள் ஞாபகமூட்ட வேண்டும். குறிப்பாக இந்த மகர பள்ளி வாயில் விவகாரம், இந்த மகர பள்ளி இந்த விடயம் தொடர்ச்சியாக பேசப்பட்டு தீர்வு எட்டப்படாமல் காணப்படுகின்ற ஒரு விடயமாக காணப்படுகின்றது. குறிப்பாக இந்த மகர சிறைச்சாலை வளாகத்திலே இருக்கின்ற பள்ளிவாயல் சிறைச்சாலை அதிகாரிகளினுடைய ஒரு ஓய்வு விடுதியாக மாற்றப்பட்டிருக்கின்றது. நூற்றாண்டு காலம் வளமை வாய்ந்த இந்த மகர சிறைச்சாலையினுடைய பள்ளி வாயலுக்காக ஒரு புதிய இடத்திலே நிர்மாணிக்க காணி துண்டொன்றை பெற்றுத்தருவதாக பள்ளி நிர்வாகம் நீண்ட காலமாக அவர்களுடைய அந்த கோரிக்கையை விடுத்திருக்கின்றார்கள். ஆனால் இது சம்பந்தமான எந்த ஒரு விடயமும் இதுவரையும் கிட்டப்படவில்லை. ஆகையால் இந்த விடயம் சம்பந்தமாக முஸ்லிம் சமய பண்பாட்டு அலுவலர்கள் திணைக்களமும் அதே போன்று புத்தாசன மற்றும் மத மற்றும் கலாச்சார அலுவல்கள் அமைச்சு விரைந்து இதற்கான தீர்வினை வழங்க வேண்டும் என்ற ஒரு விடயத்தையும் இந்த இடத்திலே நான் கூறிக்கொள்கின்றேன். அதே போன்றுதான் சபைக்கு தலைமை தாங்குகின்ற உறுப்பினர் அவர்களே, இந்த நுரைச்சோலையிலே காணப்படுகின்ற இந்த சுனாமி வீட்டு திட்டம், இதுவும் பரவலாக பல காலங்களாக பேசப்பட்டுக் கொண்டிருக்கின்ற ஒரு விடயமாக காணப்படுகின்றது. இன்று அக்கறைப்பற்று நுரைச்சோலை சுனாமி வீட்டு திட்டம் நீண்ட காலமாக பயணிகளுக்கு பகிர்ந்தளிக்கப்படாமல் காணப்படுகின்ற ஒரு வீட்டு திட்டமாக காணப்படுகின்றது. இந்த விடயம் தொடர்பிலே கொழும்பில் உள்ள சவுதி அரேபியா தூதரகத்தின் ஊடாக அரசாங்கத்திடம் தொடர்ச்சியான கோரிக்கைகள் முன்வைக்கப்பட்டாலும் இன்னும் இது சம்பந்தமான எந்த ஒரு நடவடிக்கையும் எடுக்கப்படவில்லை. எனினும் இந்த விடயம் தொடர்பிலே இலங்கை அரசாங்கம் ஒரு தீர்த்தமான ஒரு முடிவை வழங்க வேண்டும் என்பது எங்களுடைய ஒரு எதிர்பார்ப்பாக காணப்படுகின்றது. இன்று பயனாளிகளுடைய பாவனை இந்த வீட்டு திட்டத்திலே இல்லாத காரணத்தினால் இது இந்த இடம் காடு போன்று காட்சி அளிக்கின்ற ஒரு இடமாகவும் மோசமான ஒரு நிலையிலே காணப்படுகின்ற காரணத்தினால் இந்த வீட்டு திட்டத்தினை மக்களுக்கு பகிர்ந்தளிக்கின்ற இந்த விடயத்திலே அரசாங்கம் கவனம் செலுத்தி மிக விரைவில் இதற்கான ஒரு தீர்வை வழங்க வேண்டும் என்ற ஒரு விடயத்தை இந்த இடத்திலே நான் கூறிக்கொள்கின்றேன். சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இந்த பாராளுமன்றம் இன்று ஒரு வேடிக்கை நாடகங்களை அரங்கேற்றுகின்ற ஒரு மேடையாக மாறியிருக்கின்றது. குறிப்பாக நாங்கள் இரண்டு தினங்களுக்கு முன்னர் இந்த கடன் மறுசீலமைப்பு சம்பந்தமான வாக்கெடுப்பு சம்பந்தமான விடயங்களை இந்த பாராளுமன்றத்திலே பார்க்கின்ற பொழுது இங்கு நடக்குகின்ற செயற்பாடுகள் எல்லாம் எவ்வாறு சென்ற காலங்களிலே எங்களுடைய இந்த பாராளுமன்றத்திலே காணப்பட்டதோ இன்று அதே ஒரு நிலைப்பாடுதான் இன்றும் இவ்வளவு பிரச்சனைகள் இந்த நாட்டிலே ஏற்பட்டதற்கு பின்னரும் இன்னும் காணப்படுகின்ற ஒரு கலாச்சாரமாக மாறியிருக்கின்றது. ஆகையால் இங்கு இந்த ஆளும் தரப்பிலே இருக்கின்ற பாராளுமன்ற உறுப்பினர்கள் எல்லோரும் பேசுகின்ற விடயங்களை பார்க்கின்ற பொழுது உண்மையாக ஒரு வேடிக்கை மிக்க ஒரு விடயமாக காணப்படுகின்றது. குறிப்பாக இன்று இந்த அரசாங்கத்துடன் இருக்கின்ற அமைச்சர்கள் இந்த நாட்டை நாங்கள் பாதுகாப்போம், இந்த நாட்டு மக்களை நாங்கள் பாதுகாப்போம் என்று இப்பொழுது சொல்லி எங்களை நம்புங்கள் என்ற ஒரு விடயத்தை இவர்கள் சொல்லுகின்றார்கள். சில ஆண்டுகளுக்கு முன்னர் கூட இவர்கள்தான் இவ்வாறான விடயங்களை கூறினார்கள். கௌரவ சபைக்கு உரிமை தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இந்த இடத்திலே இருக்கின்ற அமைச்சர்கள் தான் கூறினார்கள், உங்களுடைய அதாவது இந்த நாட்டிலே பெட்ரோல் டீசலுக்கான தட்டுப்பாடு ஏற்படாது, அந்த பொருட்களுக்கான விலைகள் அதிகரிக்கப்படாது, கேஸ் தட்டுப்பாடு ஏற்படாது, அதே போன்று இந்த போலிங்கில் அல்லது இந்த வரிசையில் இருக்க வேண்டிய ஒரு சூழல் ஏற்படாது, பசலை நாங்கள் இலவசமாக தருகின்றோம், பசலைக்கான தட்டுப்பாடு இருக்காது என்று சொன்னவர்கள் தான் இன்று மீண்டும் அவ்வாறான ஒரு விடயத்தை இந்த இடத்திலே கூறிக்கொண்டிருக்கின்றார்கள். ஒன்றே ஒன்றுதான் இந்த இடத்திலே மாற்றம் கண்டிருக்கின்றது. அன்று கோட்டாபே ராஜபக்ஷ அவர்களை புகழ்ந்தவர்கள் இன்று ரணில் விக்ரமசிங்க அவர்களை புகழ்கின்ற ஒரு மாட்சி மாற்றம்தான் இன்று மாறியிருக்கின்றது. குறிப்பாக 2015 ரணில் விக்ரமசிங்க அவர்கள் 400,000 வாக்குகள் பெற்று இந்த பாராளுமன்றத்திலே பிரதமராக வந்தபோது அவர்களை விமர்சித்தார்கள், அவர்களுடைய கொள்கையை விமர்சித்தார்கள், அவரை இழிவாக பேசினார்கள். அர்ஜுன் மகேந்திரன் விடயங்கள் பேசப்பட்டன, மத்திய வங்கி கொள்ளை பேசப்பட்டன, நாட்டை பிரிவுபடுத்தப்பட வேண்டும் என்ற விடயங்கள் பேசப்பட்டன. ஆனால் இன்று 2020 தேர்தலிலே ஆயிரக்கணக்கான வாக்குகளை எடுத்து தேசிய பட்டியலின் மூலம் தெரிவு செய்து இப்பொழுது ஜனாதிபதியாக ஆக்கியவர்கள் இன்று எல்லாவற்றையும் மறந்து இன்று அவரை புகழுகின்ற ஒரு நிலைப்பாடு காணப்படுகின்றது. ஆகையால் இதற்கான தீர்வை மக்கள் தான் தீர்மானிக்க வேண்டியவர்களாக இருந்து கொண்டிருக்கின்றார்கள். ஏனென்றால் இன்று இவர்களுடைய பேச்சை எவ்வாறு ஏற்றுக்கொள்வது அல்லது இந்த பேச்சுகள் எவ்வாறாக மக்களால் புரிந்து கொள்வது என்பதுதான் இன்று சிக்கலாக காணப்படுகின்ற ஒரு விடயமாக காணப்படுகின்றது. ஆகையால் இன்று இந்த அரசாங்கத்திலே எந்த ஒரு மாற்றமும் ஏற்படவில்லை, இலங்கை அரசியலிலே எந்த ஒரு மாற்றமும் ஏற்படவில்லை, இலங்கை அரசியல்வாதிகளிடமும் இன்னும் எந்த ஒரு மாற்றமும் ஏற்படவில்லை என்பதுதான் உண்மையிலே மன வருத்தமான ஒரு விடயமாக காணப்படுகின்றது. இந்த நாட்டிலே ஜனாதிபதி துரக்கடிக்கப்பட்டு அரகளை மூலமாக ஒரு மாற்றத்தை எதிர்பார்த்த மக்கள் மீண்டும் அதே ஒரு நிலையிலே பயணிக்கின்ற ஒரு சூழல் உருவாக்கப்பட்டிருப்பது உண்மையிலே ஒரு கவலைக்குரிய ஒரு விடயமாக
காணப்படுகின்றது.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද දවසේ මම සතුටු වෙනවා 1977 අංක 8 දරන උදර්පන නීතියේ දෙවැනි වගන්තිය යටතේ නියමිය පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරලා අනුමැතිය කරගන්න අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් මේක ඉතාම වැදගත් අනුමැතියක් අපි පාර්ලිමේන්තුවෙන් ඉල්ලන්නේ. යම් අපරාධයක් සම්බන්ධයෙන් චූදිතයෙකු හෝ වර්ධකරුවකු වන අයෙකු එම අපරාධයට නඩු පැවරීම හෝ දඬුවම් කිරීම සඳහා ඉල්ලා සිටිනු ලබන රාජ්‍යයට බාර දීමේ ක්‍රියාවලිය උදර්පණය යනුවෙන් හැඳින්වෙනවා. අපේ රටේ මේ සම්බන්ධයෙන් නීති ප්‍රතිපාදනය 1977 අංක 8 දරන උදර්පන නීතිය යටතේ දැක්වෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් හා විදේශීය රාජ්‍යයන් වෙතින් පලා යන හෝ එම රටවල් හා රාජ්‍යයන් වෙතට පලා ගිය තැනැත්තන් උදර්පණය කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද පොදු රාජ්‍ය මණ්ඩලීය රටවලින් හෝ විදේශීය රටවලින් උදර්පණය කරන ලද්දා වූ ශ්‍රී ලංකාවේදී කරන ලද වැරදි සම්බන්ධයෙන් චූදිතයන් හෝ වැරදිකරුවන් කරනු ලැබූ තැනැත්තන් පිළිබඳව ක්‍රියා කිරීම විධිපත් කිරීම පිණිස ඒවට සම්බන්ධ හෝ අනුශාංශික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද මෙකී අංක 1977 අංක 8 දරන උදර්පන නීතිය පනවා තිබෙනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, උදර්පන නීතිය අනුව යම් අයෙකු ශ්‍රී ලංකාව වෙත උදර්පණය කිරීමට හෝ ශ්‍රී ලංකාවෙන් පිටතට උදර්පණය කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට නම් ශ්‍රී ලංකාව අදාළ රාජ්‍ය අතර උදර්පන ගිවිසුම් අත්සන් කර එය අපරාණු මත කළ යුතුවේ. නොවේසේ නම් අදාළ රාජ්‍ය පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් විය යුතු අතර උදර්පන නීතියේ දෙවන වගන්තිය යටතේ නියමයන් එම රාජ්‍ය නාමය ගැසට් පත්‍රයේ පළ කළ යුතුව තිබෙනවා. අපි දැනට පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් වලට අමතරව ඇමරිකා එක්සත් ජනපදය, යුක්‍රේනය, රුසියානු සමූහ ආණ්ඩුව, වියට්නාම නාම සමාජවාදී ජනරජය, මහජන සීන සමූහ ආණ්ඩුව, තුර්කි ජනරජය හා එක්සත් අරාබි එමිර රාජ්‍ය සමග අපි මෙම උදර්පන ගිවිසුම් අත්සන් කරගෙන තිබෙනවා. මම රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් වැඩ කටයුතු ආරම්භ කරාට පස්සේ ප්‍රථම කාර්ය විදිහට මෙම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු පළවෙනි කරලා සම්මත කරගත්තු පළවෙනි කාර්ය සමය තමයි එක්සත් අරාබි එමිර රාජ්‍ය සමග අපි අත්සන් කරගත්තු උදර්පන නීතු නීති ගිවිසුම. යම් රාජ්‍යයක් සමග උදර්පන ගිවිසුම් ක්‍රියාත්මක පැවතීම ජාතික ආරක්ෂාව කටයුතු සඳහා වැදගත් අංගයක් වන බැවින් තවත් රාජ්‍යයන් කිහිපයක් සමග අපි උදර්පන නීති ද්විපාක්ෂික සාකච්ඡා මේ අවස්ථාවේදී පැවැත්වෙනවා. උදාහරණ වශයෙන් කොරියානු රජය, කුවේට් රාජ්‍ය, ලෙබනන් රාජ්‍ය, ඉතාලි රාජ්‍ය වගේ රටවල් සමග අපි මෙම උදර්පන නීතිය ගිවිසුම් ගත වෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මෙම අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ 1977 ජූනි මාසේ 3 වෙනිදා අංක 267-10 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ එවකට ආරක්ෂක හා විදේශ කටයුතු අමාත්‍යවරිය වශයෙන් කටයුතු කරපු සිරිමාව බණ්ඩාරනායක මැතිනිය යටතේ අත්සනට ලක්වුණු මෙම ගිවිසුම යටතේ මෙම නියෝගය යටතේ රටවල් 36ක් පමණයි මෙම පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් ගණයට අයත් කරලා තිබෙන්නේ. නමුත් දැන් තත්ත්වයේ රටවල් 56ක් මෙම පොදු රාජ්‍ය මණ්ඩලයට තුලට ඇතුළත් වෙලා තිබෙනවා. ඒ පිළිබඳව අපි වෙනම පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය, ඒ වගේම අපේ විදේශ ස්ථානාපති කාර්යාලය, ඒ වගේම අපේ විදේශ කටයුතු අමාත්‍යංශය මගින් තොරතුරු ලබාගෙන අපි එම රටවල් ඒ පොදු රාජ්‍ය මණ්ඩලීය මණ්ඩලයට අයත් රටවල් පිළිබඳව අවබෝධයක් ලබාගෙන අද දවසේ මෙම ගැසට් පත්‍රයට මේ සියලුම රටවල් ඇතුළත් කරනවා. ඒ අනුව මෙම දැනට අපි බලාපොරොත්තු වෙනවා ඒ රටවල් සම්බන්ධයෙන් රටවල් පිළිබඳව මම සභාගත කරනවා ඒ රටවල් ලයිස්තුව මේ අවස්ථාවේදී. එම නිසා මෙම නියෝගය ඉතාමත් වැදගත්. විවිධ මත අදහස් පළ වුණා. ඒ වගේම මේ ගැසට් පත්‍රයේ යම්කිසි වැරදීමක් තියෙනවා කියලා ප්‍රකාශ කරා. නමුත් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මගේ අතේ තියෙනවා මේ අංක 2319 ඇලිරක් 30 කියන ගැසට් පත්‍රයේ 2023 පෙබරවාරි මාස 14 වෙනිදා තමයි මෙම ගැසට් පත්‍රයේ මුද්‍රණය කරලා තිබෙන්නේ. මේ මගේ අතේ තියෙනවා නියම හරි ගැසට් පත්‍රයේ. මේකේ කිසිම රටක් දෙවතාවක් නම සඳහන් කරලත් නැහැ. ශ්‍රී ලංකාව ඒ නම ඇතුළත් නොකර තියලත් නැහැ. ඒ වගේම ඒක නිසා මේ මට තියෙන ගැසට් පත්‍රයේ එවැනි කිසිම අඩුවක් නැති බවත් මේ අවස්ථාවේදී මම මතක් කරන්න ඕනේ. උදර්පන නීති සම්බන්ධයෙන් අපිට පුළුවන් තරම් විදේශ රටවල් සමග ගිවිසුම් ඇති කර ගැනීමට අපි උනන්දු වෙනවා. මොකද අද තියෙන තාක්ෂණයත් එක්ක, අද තියෙන මේ ගෝලීය සම්බන්ධතා එක්ක අපේ රටේ විවිධ රටවල් වල ඉඳලා අපේ රටේ කරන අකටයුතුකම් නීති විරෝධී ක්‍රියාමාර්ග වලට අපේ රටේ නීතියානුකූලව යම්කිසි දඬුවක් පැනවීමට අවස්ථාව මෙම උදර්පන නීතිය සම්බන්ධයෙන් විවිධ රටවල් සමග ඇති කර ගන්නා වූ ගිවිසුම් ඉතාම වැදගත් බව අපි මේ වෙලාවේ මතක් කරන්න ඕන. ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ රට මේ වෙලාවේ ඉතාම වැදගත් කාල පරිච්ඡේදයක් පහු කරන්නේ. අපි ගිය වසරේ මේ වෙලාවේ වෙද්දී රටම ගිනි ගොඩක තිබුණේ. ඒක පිළිබඳව මම අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ. අපි අභියෝග රාශියක් මැද ඉතාම කටුක දුෂ්කර අමාරු පසුගාමී තත්වයක ඉඳලා අපි ජයග්‍රහණ රාශියක් අපිට පසුගිය මාස කීපේ අපිට ලබා ගන්න හැකියාව ලැබුණා. ඒක මොන පැත්ත ඉඳලා මොන පැත්ත බැලුවත් අපි විශ්වාස කරනවා රටට ආදරය කරන පිරිසට ඒක දැනෙයි තේරෙයි කියලා. ඒ වගේම අපි මතක් කරන්න ඕනේ ආර්ථික දියුණුවක් ලබා ගන්න ජාතික ආරක්ෂාව, නීති ආධිපත්‍ය, දේශපාලන ස්ථාවරත්වය ඉතාම වැදගත් කාරණා කීපයක්. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට එක පැත්තකින් ආර්ථිකය ස්ථාවර කරගන්න ගමන් ඊට මූලිකව බලපාන රාජ්‍ය ආරක්ෂාව, නීති ආධිපත්‍ය, ඒ වගේම දේශපාලන ස්ථාවරත්වය අපිට මේ රට තුළ ඇති කරගන්න හැකියාව ලැබුණා. නමුත් අපිට පේනවා, දැනෙනවා, තේරෙනවා, ඒ වගේම අවබෝධ වෙලා තියෙනවා, ඒ වගේම අපිට තොරතුරු තිබෙනවා සමහරකට මේක දරාගන්න අමාරු බවකුත් අපිට තේරෙනවා. කෙසේ හෝ මෙම තත්ත්වයෙන් අපේ රට වෙනත් මාර්ගයකට යොමු කරන්න පිරිසක් දිවාරෑ මහන්සි වෙනවා, ලොකු වියදමක් දරනවා. ඉතින් මේ වෙලාවේ අපේ ඉල්ලීම රට ගැන කැක්කුමක් හැඟීමක් තිබෙනවා නම් කරුණාකරලා අපි මේ වෙලාවේ සීලු දෙනාම දේශපාලන වාද ભેද මති මතාන්තර පැත්තකට දාලා අපි එකතු වෙන්න ඕනේ. මම අදත් පාර්ලිමේන්තුවේ ඇහුවා, මට එක පැත්තකින් මම කනගාටු වුණා, තවත් පැත්තකින් මම ටිකක් පුදුම වුණා. සමහර ප්‍රකාශ කරපු ප්‍රකාශ සම්බන්ධයෙන් දැන් සමහරුන්ට මේ රටේ ප්‍රශ්නයක් ඇති නොවීමම ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. සමහරුන්ට කොහොම හරි මේ රටේ තවත් ප්‍රශ්නයක් ඇති කරගන්න ලොකු උනන්දුවක් මහන්සියක් දරන බවක් අපිට පේනවා, දැනෙනවා, තේරෙනවා. ඉතින් මගේ ඉල්ලීම, අපි කාලයක් අවුරුදු 32ක් අපි දරුණු යුද්ධයක පැටලිලා හිටියා. ඊට පස්සේ අපි දරුණු ආර්ථික අර්බුදයක පැටළුණා. අපි මේවෙන් ගොඩාවේ ඉතාම අසීරුවෙන් අමාරුවෙන් අපි ගෙවපු බිල ඒක බොහොම අතිශයයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඒක නිසා නැවත අපිට ඒ තත්වයට යන්න පුළුවන් කමක් නැහැ. වග කීවිත දේශපාලඥයන් විදිහට, පුරවැසියන් විදිහට, පියවරු විදිහට, මේ රටේ දරුවන් විදිහට අපිට ඒ තත්වයේ නැවත මේ රටේ උදා කරගන්න අපිට කිසිසේත්ම ඉඩක් සලසන්න විදිහක් නැහැ. ඊට පස්සේ අපි දැවපු තවත් දෙයක් තමයි රටේ අර්බුද ඇති කරන්න තව උත්සාහයක් ගන්න මාර්ගයක් තමයි මේ ආගමික ප්‍රශ්න ඇති කිරීම. මම හොඳ උදාහරණයක් දැක්කා ඊයේ පෙරේදා නාගදීප විහාරයේ නායක හාමුදුරුව නාගදීප පන්සලට වැඩම කරලා අවුරුදු 50ක් ගිය දින කීපයකට කලින් සැමරුවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඒ නාගදීපේ තිබිච්ච සියලුම උත්සවවලට දායකත්වයේ දුන්නේ උතුරේ ද්‍රවිඩ ජනතාව. ඒ වගේම මුස්ලිම් ජනතාව. කිසිම දේශපාලකයෙකුට එතනට එන්න තහනම් කරලා තිබුණා. ඒ අය සතුටින් සමාදානෙන් ඒ නායක හාමුදුරුවන් වහන්සේ ඒ ප්‍රදේශයට කරපු සේවයේ සැමරුවා. ඒක නිසා අපි දකිනවා මේ වෙලාවේ මේ අන්තවාදී දේශපාලන කණ්ඩායමක් සමහර විට විවිධ ප්‍රශ්න ඇතිකරන්න උත්සාහ කරනවා. මම දැක්ක තවත් උතුරේ පන්සලක් ළඟ තවත් කීප දෙනෙක් උද්ඝෝෂණයක් කරනවා. මම ඉල්ලනවා දකුණේ ඕනෑම පන්සලකට ගිහිල්ලා බලන්න. මුර්ගන් ඉන්නවා අපේ කතරගම දෙවියෝ, තිරුපති දෙවියෝ ඉන්නවා අපේ විෂ්ණු දෙවියෝ, ගණේෂ් ඉන්නවා අපේ ගණ දෙවියෝ. අපි ඒ දෙවිවරු අපේ කරගෙන තියෙනවා. අපිට කිසිම බාධාවක් ભેදයක් එතන නැහැ. බුද්ධ රූපයට බය වෙන්න එපා. බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ලෝකේ බිහිවෙච්ච උතුම්ම දාර්ශනිකයා, හොඳම මානව හිතවාදියා. බුද්ධාගම ඉදිරියට දාලා සමහර වෙලාවට අකටයුතුකම් කරන පිරිසකුත් මේ රටේ ඉන්නවා නැතුව නෙවෙයි. අපි ඒ කට්ටියව සුද්ධ කරන්න යන්නෙත් නැහැ. මේ ඉල්ලීම දෙපැත්තෙන්ම, තුන් පැත්තෙන්ම, හතර පැත්තෙන්ම. ඒ වගේම කච්චිතිය දූපතේ පල්ලි හදලා තියෙන නාවික හමුදාවේ බෞද්ධ සංගමේ මුදල් අර මුදල් වලින්. ඒක නිසා මම තව දෙයක් වගකීමෙන් කියන්න ඕනේ, ත්‍රිවිධ හමුදාව ඇතුලේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මම දැකපු දෙයක් තියෙනවා, ජාතිවාදයක් නැහැ, ආගම්වාදයක් නැහැ. මේ අය අපි උතුරේ වුණත් දකුණේ වුණත් අපි මනුෂ්‍යත්වයට අපි ඒ තියෙන තත්වයට තමයි අපි මුහුණ දෙන්නේ. ඒක නිසා මම මේ ඉල්ලීම තරුණ දේශපාලඥයෙකු විදිහට, තරුණ දේශපාලන પરම්පරාවක් නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු විදිහට මේ වෙලාවේ මම මේ ගැන කතා කරන්න යුතුයි කියලා මම කල්පනා කරා. ඒක නිසා අපි සියලු දෙනාම අපි බරපතල අර්බුදයක් පහු කරලා එන්නේ. අපිට තව දුරක් යන්න තියෙනවා. IMF සහනය අපිට ලැබුණා. ඒක වෙනම කතාවක්. නමුත් අපිට තිබෙනවා අපේ වැරදි නිවැරදි කරගන්න, ආදායම ස්ථාවර කරගන්න, වියදම අඩු කරගන්න. මේවා කරේ නැත්නම් අපිට නැවත අර්බුදයකට යන්න ඉඩ තියෙනවා. ඒ නිසා අවබෝධයෙන්, දැනීමෙන් අපි කටයුතු කරමු. අපි හැඟීම් වලට වහල් නොවි, හැඟීම් අපි සංවේදී මිනිස්සු, ඒක අපි පිළිගන්නවා. නමුත් අපි සියලු දෙනාම මේ වෙලාවේ වගකීමෙන් වැඩ කරමු කියලා අපි ඉල්ලා හිටිනවා. ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් ඒ ප්‍රශ්න සාකච්ඡාවෙන් සම්මුතියෙන් විසඳගන්න පුළුවන් බව අපි වචනෙන් විතරක් නෙවෙයි ක්‍රියාවෙනුත් මේ ආණ්ඩුව වැඩ කරන තත්ත්වය අනුව අපි පෙන්වලා දීලා තිබෙනවා. ඒ වගේම අපි එකක් කියන්න ඕනේ, අපේ උද්ඝෝෂණ වලට, වැඩ වර්ජන වලට, ඒ වගේම නොයෙකුත් තාඩන පීඩන වලට බයේ තීන්දුව ගන්න රජයක් නෙවෙයි. එහෙම ගත්ත යුගයක් තියෙනවා. මට මතකයි අපි මන්ත්‍රීවරු හැටියට තේරීපත් වෙච්ච අලුත ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඔබතුමාටත් මතක ඇති, උපාධිධාරීන් රැකියාගත කරන්න තීන්දුවක් ගත්තා. 20,000 ගන්න හිටියේ, පෙළපාලි ගියා, 53,000කට රැකියා දුන්නා. අපි කොච්චර දුර්වලද කියලා කල්පනා කරන්න. සමහරු 1,02,000 පඩි අරගෙන පෞද්ගලික අංශයේ වැඩ කර කර හිටපු අය 20,000 පඩියට ආව අවුරුදු දෙකක් වැඩ කරන්න. ඒ වගේම අඩුම තරමේ ඉන්ටර්විව් එකක්වත් තිබුණේ නැහැ, සම්මුඛ සාකච්ඡාවක්වත් සම්මුඛ පරීක්ෂණයක්වත් තිබුණේ නැහැ. ඒ අයව තැපෑලේ ලියුමැරියා, තැපෑලේ පත්වීමේ ලිපිය ගෙදරට එව්වා. ඒක නිසා අපි රටේ අවශ්‍යතාවයට අපි ප්‍රමුඛත්වය දෙන්න ඕනේ හැම වෙලාවෙම. අපි ජනප්‍රිය තීන්දුව වලට ගිය හැම තිස්සෙම, හැම වෙලාවෙම කාලයක් යද්දී රට පැරදුනා කියන එක අපි අවබෝධ කරගන්න ඕනේ, අපි තේරුම් ගන්න ඕනේ. පෞගේ කාලේ අපි ගත්තේ බොහොම බරපතල ජනප්‍රිය නොවන තීන්දුව. බදු සංශෝධනය ගෙනල්ලා අපි ගත්ත ජනප්‍රිය තීන්දුවක් නෙවෙයි. මේ රටේ සමස්තයට ඒකේ බර තේරෙනවා, දැනෙනවා. ඒක අපි දන්නවා. විදුලි බිල වැඩි කරද්දී, තෙල් මිල වැඩි කරද්දී අපි ගත්තේ ජනප්‍රිය තීන්දුව නෙවෙයි. නමුත් රට පැත්තේ ඉඳලා රටේ අවශ්‍යතාවය වෙනුවෙන් අපේ රටේ ගත යුතුව තිබුණු තීන්දුව කීපයක් තමයි එදා අපිට ගන්න සිද්ධ වුණේ. ඒවා කොතරම් අමහිරි වුණත් අමාරු වුණත් ඒ වෙලාවේ අපි ඒවා නොගත්තනම් අද තියෙන මේ රට තියෙන තත්ත්වේ අපි ඔබ තමුන්නාන්සලා තේරුම් ගන්න ඕනේ. ඒ නිසාම අද රටේ යම් කිසි ස්ථාවරත්වයක් අපිට ලබා ගන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ නිසාම දැන් ඒ සහන ඒ පීඩාවෙන් මිදෙන තත්වයට රටපත් කරන්න අපිට හැකියාව ලැබිලා තිබෙනවා. ඒ නිසා මෙන්න මේ කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් අද දවසේ උදර්පණ නීතිය යටතේ උදර්පණ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 56ක් අලුතෙන් රටවල් 20ක් මෙම ගැසට්ටුවට ඇතුළත් කරමින් මෙම විවාදයට සම්බන්ධ වෙමින් වචන ස්වල්පයක් කතා කරන්නට අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් සතුටු වෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.